අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න මේ සූදානම ඔයේ ගුරු කෙතරින් 6 ශ්‍රේණියේ ඉතිහාසයේ පාඩම ඔබ වෙත ගෙන එන්න. අද දවසේ 6 ශ්‍රේණියේ ඉතිහාසයේ පාඩම ඔබට කියලා දෙන්නේ බණ්ඩාරවිල ශාන්ත ජෝසප් ජාතික විද්‍යාලයේ එරන්දි දිල්රුක්ෂ ගුරුමෑණියන්.
සුබ දවසක් දුවේ පුතේ, සියලු දෙනාටම අයිබෝවන්. අද මම ඔයගලන්ට කියා දෙන්න යන්නේ 11 ශ්‍රේණියට අදාළ 8 පාඩම. ඒ කියන්නේ අපි 8 පාඩමේ පුතේ කතා කරන්නේ විශේෂයෙන්ම ලෝක මහා සංග්‍රාම හා සම්මුතීන් ගැන. මෙන්න මේ ලෝක මහා සංග්‍රාම හා සම්මුතීන් වල දෙවන ලෝක මහා සංග්‍රාමය පිළිබඳ. එහෙනම් ඔන්න මම අද ඔයගලන්ට දෙවන ලෝක මහා සංග්‍රාමය කොහොමද සිද්ධ වුනේ, ඇයි සිද්ධ වුනේ, ප්‍රතිඵල මොනවාද කියලා මම ඔයගලන්ට අද කතා කරන්නම්. පුතේ ඔයගොල්ලෝ දන්නවා දැන් පළවෙනි ලෝක යුද්ධය ක්‍රිස්තු වර්ෂ 1914 ඉඳලා 1918 දක්වාම පැවැත්විලා තිබිලා තියෙනවා. ඊට පස්සේ ඔන්න ටික කාලෙකින් තමයි දෙවන ලෝක මහා සංග්‍රාමය පවත්වන්නේ. ඒ ක්‍රිස්තු වර්ෂ 1918 වෙනකොට පළමුවන ලෝක මහා සංග්‍රාමය අවසන් වුණා කියලා අපි කතා කරා. ඉතින් පළවෙන ලෝක මහා සංග්‍රාමය අවසන් වෙලා දශක දෙකක් ගත වෙනකොට නැවතත් ඔන්න ලෝකයේ යුද ගිනිදැල් ඇවිලෙන පසුබිමක් තමයි ඔන්න ලෝකයේ සැකසෙමින් තිබිලා තියෙන්නේ. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට නැවත ලෝක මහා සංග්‍රාමයක් ඇති වෙනවා. පුතේ මේක ඇති වෙන්නේ දෙවන ලෝක මහා සංග්‍රාමය 1939 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ ඉඳලා 1945 අගෝස්තු දක්වාම පුරා අවුරුදු 6ක්. මෙන්න මේ කාලයක් අවුරුදු 6ක කාලයක් ලෝකයේ පුරාම බිහිසුණු සංග්‍රාමයක් ඇති වෙනවා. අපි මෙන්න මේක හඳුන්වනවා දෙවන ලෝක මහා සංග්‍රාමය කියලා. එහෙනම් අපි ඉස්සල්ලාම කතා කරමු පුතේ දෙවන ලෝක සංග්‍රාමයට තුඩු දුන්නු හේතු මොනවාද කියලා. ඉතින් දෙවන ලෝක මහා සංග්‍රාමය ආරම්භ වෙන්නේ 1939 දී වුණත් එය ක්ෂණිකව සිදුවෙන එකක් නෙවෙයි. ඉතින් පළවෙන ලෝක සංග්‍රාමය අවසන් වෙලා දශකයක් පමණ ගත වෙනකොට යුරෝපයේ සමහර රටවල ක්‍රියාකාරීත්වය සහ බලවත් රටවල් අතර තිබ්බ තරඟකාරීත්වය ඔන්න නැවත ලෝක යුද්ධයකට පසුබිම නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ தත්ත්වයේ දෙස පරීක්ෂාකාරීව බලනකොට දෙවන ලෝක සංග්‍රාමයට තුඩු දුන්න හේතු කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. අපි බලමු පුතේ මේ හේතු මොනවාද කියලා. පුතේ ප්‍රධාන වශයෙන්ම අපි කතා කරන්නේ පුතේ හේතු කිහිපයක් ගැන. එකක් තමයි පුතේ ජර්මනියේ හිට්ලර් කියන පුද්ගලයා බලවත් වීම හා ඔහුගේ ක්‍රියාකලාපය. ඊළඟට අපි කතා කරනවා පුතේ ඉතාලියේ මුසෝලිනි කොහොමද ක්‍රියා කළේ කියලා. ඊළඟට ජපානයේ ක්‍රියාකලාපය ගැනත් කතා කරනවා. අනිත් එක තමයි පුතේ ජාතීන්ගේ සංගමේ දුර්වලතා. මෙන්න මේ ප්‍රධාන කරුණු 4 ගැන තමයි අපි අවධානයට යොමු කරන්නේ දෙවන ලෝක මහා සංග්‍රාමයේ ඇති වෙන්න බලපාපු කරුණු විදිහට. ඒකේ පුතේ අපි ඉස්සල්ලාම එක ගනිමු. ජර්මනියේ හිට්ලර් කොහොමද බලවත් වුනේ, එයා කොහොමද ක්‍රියා කළේ කියන එක. ඉතින් පළවෙනි ලෝක සංග්‍රාමයෙන් පස්සේ බටහිර රටවල් මැදිහත් වෙලා ජර්මනියේ අලුත් ආණ්ඩුවක් පිහිටවනවා. ඉතින් ඒ අලුත් ආණ්ඩුව හඳුන්වනවා වයිමාර් සමූහාණ්ඩුව කියලා. වයිමාර් සමූහාණ්ඩුව කියලා හඳුන්වනවා. ඉතින් සමකාලීනව ජර්මනිය මුහුණ දුන්න ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න වයිමාර් සමූහාණ්ඩුව අසමත් වෙනවා. ඉතින් ඒක නිසා ජර්මනිය තුල හිටපු හිට්ලර් වගේ කෙනෙක්ට බලය ලබා ගන්න පුළුවන් තත්ත්වයක් තමයි නිර්මාණය වෙන්නේ. ඉතින් වර්සෙල්ස් ගිවිසුම අනුව ජර්මනියට විශාල යුදවන්දියක් ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් වර්සෙල්ස් ගිවිසුම විශේෂයෙන්ම පුතේ ජර්මනියට දැඩි දඬුවම් පන්මුණපු ගිවිසුමක් කියලා තමයි කියන්නේ. මොකද චූදිතයා වුණා ජර්මනිය පළවෙනි ලෝක යුද්ධයෙන්. ඒක නිසා ජර්මනියට සිද්ධ වෙනවා මේ වර්සෙල්ස් ගිවිසුම යටතේ විශාල යුද ගාන්ධියක් ගෙවන්න. ඉතින් 1920 වර්ෂයෙන් පස්සේ ජර්මනියේ ප්‍රාග් ධනය සම්පූර්ණයෙන්ම යුදවන්දි ගෙවන්න වැය වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා වයිමාර් සමූහාණ්ඩුව සීග්‍රේන් මුදල් අච්චු ගහන්න ඔන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒක හින්දා මුදලේ අගය සීග්‍රේන් පහත වැටිලා රට තුල ඔන්න ඉහළ උද්දමනයක් නිර්මාණය වෙලා තියෙනවා. රටේ භාණ්ඩ මිල ඉතා අධික විදිහට ඉහළ ගිහිල්ලා තිනවා. ඒ වගේම තමයි පුතේ රට තුල විරැකියාව විශාල වෙන්න අති විශාල වෙන්න පටන් ගත්තා. ඉතින් හිට්ලර්ගේ අනුගාමියෝ මොකද කළා තියෙන්නේ මෙන්න මේ தත්වය තමන්ගේ වාසියට හරවගෙන තියෙනවා. ඉතින් 1929 වර්ෂයේ ඇති වුණ ලෝක ආර්ථික පරිහානිය ජර්මනියටත් අදින් බලපාලා තිනවා. ඉතින් මේක මුළු ලෝකෙටම තමයි මේ ආර්ථික පරිහානිය බලපාලා තින්නේ. ඉතින් ජර්මනියටත් ඒක තදින් බලපාලා තිනවා. මේ නිසා ජර්මනියේ රැකියා හිඟේ ඉහළ ගිහිල්ලා තිනවා. ඒ අතර භාණ්ඩ මිලත් ඔන්න වැඩි වෙලා තිනවා. සමහර නගරවල කම්කරු වැඩ වර්ජන පවා ඇති වෙලා තිනවා. ඉතින් ලෝකයේ බොහෝ රටවල් මෙන්න මේ ආර්ථික පරිහානියට මුහුණ දුන්නමුත් හිට්ලර්ගේ අනුගාමිකයෝ මොකද කිව්වේ? ප්‍රජාතන්ත්‍රවාදී වයිමාර් රජයට මෙන්න මේ ප්‍රශ්න විසඳන්න බෑ කියලා ඔන්න කියලා තියෙනවා. හුවා දක්වලා තියෙනවා. ඉතින් ඇඩෝල්ෆ් හිට්ලර්. මේ ඇඩෝල්ෆ් හිට්ලර් කියලා කියන්නේ ඕස්ට්‍රියන් ජාතිකයෙක්. ඉතින් පළවෙනි ලෝක සංග්‍රාමයේදී මෙයා ජර්මනිය වෙනුවෙන් තමයි සටන් කරලා තියෙන්නේ. ඉතින් වයිමාර් ආණ්ඩු සමයේදී රජයට විරුද්ධව කුමන්ත්‍රණයක් කරපු හින්දා මෙයා සිරගත කරලා තිනවා. ඉතින් මෙයා සිරගත කරලා ඉන්න කාලයේදී එයා ඔහු තමන්ගේ ප්‍රසිද්ධ කෘතිය. මොන්නේ තමන් ඔන්න සිරගත කරලා ඉන්න කාලයේදී කෘතියක් ලිව්වා. ඉතින් මේක හඳුන්වනවා මගේ සටන කියන කෘතිය. මෙන්න මේ මගේ සටන කියන කෘතිය නැත්නම් මයින් කාෆ් කියලා හඳුන්වනවා. මෙන්න මේ කෘතිය රචනා කරලා තිනවා. ඉතින් එම කෘතියෙන් ජර්මනි නැට්සිවාදයේ පිළිබඳව ඔහු තමන්ගේ අදහස් ඉදිරිපත් කරලා තිනවා. මතක තියාගන්න පුතේ මේ මගේ සටන කියන කෘතියේ තියෙන්නේ නැට්සිවාදයේ ගැන නාසිවාදයේ කියලා කියනවා. ඉතින් මේ පිළිබඳ තමයි අදහස් ඉදිරිපත් කරලා තිනවා. ඊට පස්සේ ඔන්න ඇඩෝල්ෆ් හිට්ලර් මොකද කරන්නේ? හිරෙන් නිදහස් වෙලා ජර්මනිය තුල උමතු ජාතිකවාදයක් පතුරවමින් හිටපු හිට්ලර් 1933 දී ඔන්න එරට පාර්ලිමේන්තුව. එහෙනම් ජර්මනියේ පාර්ලිමේන්තුව හඳුන්වනවා පුතේ රිෂ්ටාග් කියලා. මේ පාර්ලිමේන්තුව රිෂ්ටාග් කියලා කියනවා. මෙන්න මේ පාර්ලිමේන්තුවේ බලය අල්ලගන්න කටයුතු කරලා තිනවා. ඒ විතරක් නෙමේ ජර්මන් චාන්සලර්වරයා බවට පත් වෙලා තිනවා. ඒ වගේම තමයි පුතේ හිට්ලර්ගේ පක්ෂය අපි හඳුන්වනවා ජාතික සමාජවාදී පක්ෂය කියලා. ජාතික සමාජවාදී පක්ෂය. ඉතින් මෙන්න මේ මගේ සටන කියන පොතේ පුතේ මං කලින් කිව්ව ඔයගලන්ට නැට්සිවාදය කියන එක තමයි විග්‍රහ කරලා තියෙන්නේ කියලා. බලමු මොකද්ද මේ නැට්සිවාදය කියලා කියන්නේ කියලා. මේ නැට්සිවාදය ප්‍රජාතන්ත්‍රවාදයටයි කොමියුනිස්ට්වාදයටයි වගේම ධනවාදයටයි විරුද්ධ දර්ශනයක්. ඒ නැට්සිවාදයේ මූලික ඉගැන්වීම තමයි ජර්මන් ජාතිය නිර්මල ආර්යයන්ගෙන් පැවතෙන ලෝකයේ ඉන්න උතුම්ම ජාතිය කියලා තමයි ඒකේ හුවා දක්වලා තියෙන්නේ. අනිත් එක තමයි පුතේ යුදෙව්වන් හෙලා දැකීම මේ නැට්සිවාදයේ විශේෂ ලක්ෂණයක්. යුදෙව්වෝ හෙලා දැකලා තියෙනවා. ඊළඟට හිට්ලර් විසින් රචනා කරලා තියෙනවා මයින් කාෆ් නැත්නම් මගේ සටන කියන කෘතිය. එහෙනම් මේ කෘතිය නැට්සිවාදයේ විස්තර කරලා තියෙනවා. නැට්සිවාදය කියලා කියන්නේ පක්ෂයේ ඒකාධිපතිත්වය පදනම් කරගත්ත දේශපාලන ක්‍රමයක්. හොඳ එහෙනම් ඔන්න ඒකාධිපති පාලන ක්‍රමයක් තමයි මේ නැට්සිවාදය විග්‍රහ කරලා තියෙන්නේ. ඉතින් හිට්ලර් තමන්ගේ උපදේශකයන් ඉදිරියේ කතා පවත්වමින් ජනතාවගේ සිත් ඇඳ බැඳ ගන්නා විදිහට ජනතාව ඇමතීමට පෙර පුහුණු වීම පවා සිද්ධ කරලා තිනවා කියලා සඳහන් වෙනවා. ඉතින් හිට්ලර් 1933 දී බලයට පත් වෙලා තින්නේ එරට පාර්ලිමේන්තුවේ තවත් මන්ත්‍රීවරුන්ගේ සහය ලබාගෙන. ඒ වුණාට ක්‍රමයෙන් තමන්ගේ බලය ස්ථාවර කරගත්ත හේතම ඒකාධිපති බලතල රැස් කරගන්න කටයුතු කරලා තිනවා. ඊට පස්සේ මේ හිට්ලර් ජර්මනියේ චාන්සලර් ධුරයට පත් වෙනකොට වෝන් හින්ටෙන්බර්ග් ජර්මනියේ හිටපු ජනාධිපතිවරයා විදිහට කටයුතු කරලා තියෙනවා. මේ පුතේ එහෙනම් ඔන්න මතක තියාගන්න පුතේ ජර්මනියේ චාන්සලර් ධුරයට පත් වෙනකොට හිට්ලර් ඒ වෙනකොට ජර්මනියේ හිටපු ජනාධිපතිවරයා තමයි වෝන් හින්ඩෙන්බර්ග් කියලා කියන්නේ. ඉතින් මෙන්න මෙතුමා මහලු ජනාධිපති. එයා ඔන්න ඊටාම මහලු කෙනෙක් විදිහට තමයි හඳුන්වන්නේ. මේ මහලු ජනාධිපති හින්ඩෙන්බර්ග් ටික කාලයකින් මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ මිය ගියයින් පස්සේ හිට්ලර් විසින් ඔන්න ජනාධිපතිකේ බලතලත් තමන් වෙත පවරාගෙන ඔන්න ජනාධිපතිකේ බලතලත් ඔන්න තමන් ලබා ගන්නවා. ඉතින් මැතිවරණයක් ආසන්නයේ තිබියදී අනුගාමිකයන් ලවා ජර්මන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලකට ගිනි තැබලා තියෙනවා. ඊට පස්සේ ඒකේ වරද කොමියුනිස්ට් වෙත පවරලා තියෙනවා. ඔන්න පුතේ එහෙනම් මේ හිට්ලර් කරලා තියෙන දේ මැතිවරණයක් ආසන්නව තියෙනකොට අනුගාමිකයන් ලවා පාර්ලිමේන්තුවේ ගොඩනැගිල්ලකට ගිනි තියලා තිනවා. ඊට පස්සේ ඒකේ වරද පටවව්වේ කාටද? කොමියුනිස්ට්වරුන් වෙත. ඊට පස්සේ මේ හිට්ලර් සියලු දේශව පාලන පක්ෂ තහනම් කළා. කොමියුනිස්ට්වාදීන් හා යුදෙව්වන් වගේ විරුද්ධවාදීන් සංහාරය කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒකෙදී හිට්ලර් SS කියන හමුදාව ඊළඟට අනිත් අය තමයි ගෙස්ටාපෝ කියන රහස් පොලිසිය. මෙන්න මේ දෙගොල්ලෝ තමයි මිලිච්ඡ ඝාතන වලට එදිරා යොදාගෙන තියෙන්නේ. හිට්ලර් කියලා කියන්නේ ජනමාධ්‍ය උපරිම මට්ටමින් තමන්ගේ වාසිදායක අයුරින් යොදාගත් පුද්ගලයෙක්. ඉතින් ඔහුගේ මාධ්‍ය කටයුතු භාරව ඉඳලා තියෙන්නේ ගොබෙල්ස් කියන ඇමතිවරයා. ඉතින් මෙන්න මේ ගොබෙල්ස් ඇමතිවරයා මාධ්‍ය සාරධර්ම උල්ලංඝනය කරලා හිට්ලර්ට පක්ෂපාතී ජනමතයක් ඇති කරගෙන ජනමාධ්‍ය යොදාගෙන තියෙනවා. ඉතින් හිට්ලර් විසින් ජර්මනිය තුල ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සම්පූර්ණයෙන්ම අහුරා දාලා තියෙනවා. ඊළඟට පුවත්පත් නිදහස, ඊළඟට රැස්වීම පැවැත්වීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, මේ සියල්ල තහනම් කරලා දාලා තියෙනවා. ඉතින් හිට්ලර් පොරොන්දු උතුම් ජර්මනිය ගොඩනැගීම වෙනුවෙන් සමකාලීන ජර්මානුව මෙන්න මේ වගේ දේවල් ඉවසගෙන ඉන්න ඕනේ කියලා හිට්ලර් කියලා තියෙනවා. ඉතින් හිට්ලර් ජර්මනිය තුල කොමියුනිස්ට්වාදීන් මර්ධනය කරන අය බව බටහිර ධනවාදී රටවල් දැනගෙන හිටියා. ඉතින් කොමියුනිස්ට්වාදී විනාශ කිරීමෙන් ඒගොල්ලෝ තෘප්තිමත් වෙලා ඉඳලා තියෙනවා. ඉතින් ඒක නිසා හිට්ලර්ට එරෙහිව කටයුතු කිරීමෙන් මෙන්න මේ වෙනත් රටවල් වැළකීලා තියෙනවා. ඒක නිසා හිට්ලර් මොකද වුනේ? තවත් මුරණ්ඩු වෙන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් 1934 වර්ෂයේදී ජාතීන්ගේ සංගමයෙන් ඉවත් වුණ හිට්ලර් ජර්මනිය නැවත යුද්ධයක් කරා මෙහෙවන්න කටයුතු කළා තියෙනවා. ඉතින් 1938 අසල්වැසි, කියන්නේ අසල්වැසි රට තමයි ඕස්ට්‍රියාව. එයා ඉපදිලා තිනේ ඕස්ට්‍රියාවේ, ඕස්ට්‍රියන් ජාතිකේ. ඉතින් මෙන්න මේ ඕස්ට්‍රියාව ආක්‍රමණය කරලා තිනවා හිට්ලර්. ඊට පස්සේ ජර්මනියට ඈඳගෙන එන්නේ ඒ රටේ නාට්සිවාදී පාලනයක් ආරම්භ කළා තිනවා. ඊට පස්සේ චෙකොස්ලෝවේකියාව ඔන්න කෙරෙහි එයාගේ අවධානය යොමු කළා තිනවා. ඊට පස්සේ හිට්ලර් මොකද කරේ? එහි හිටපු චෙකොස්ලෝවේකියානුවන් හා ජර්මන් ජාතිකයන් වෙන් කරලා සුඩේටන්ලන්තේ කියලා වෙන මේකකයක් පිහිටවන්න උදව් කළා තිනවා. ඊට පස්සේ සුඩේටන්ලන්තේ විතරක් නෙවෙයි චෙකොස්ලෝවේකියාවත් ආක්‍රමණය කරලා තිනවා හිට්ලර්. ඊට පස්සේ මේ දෙකම ජර්මන් බලයට යටත් කරගෙන තිනවා. ඊට පස්සේ හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කරා. දේ ඔන්න ඊට පස්සේ ගියේ පෝලන්තය ආක්‍රමණය කරන්න. ඉතින් පෝලන්තය ආක්‍රමණය කරන තෙක් බටහිර රටවල් වලින් ඔහුට සැලකිය යුතු විරෝධතාවයක් මතුුනේ නැහැ. ඒ වුණාට හිට්ලර්ගේ පෝලන්ත ආක්‍රමණයත් එක්කම බ්‍රිතාන්‍ය, ප්‍රංශය මෙන්න මේ වගේ රටවල් හිට්ලර්ට විරුද්ධව සටනට ඇවිල්ලා තියෙනවා. ඉතින් එන්නේ ඒක තමයි දෙවන ලෝක සංග්‍රාමයේ ආරම්භය විදිහට අපි කතා කරන්නේ. ඊළඟට 1933 වර්ෂයේදී බලයට පැමිණි හිට්ලර් වසර 6ක් තුල ජර්මනිය බලවත් කොට දෙවන ලෝක සංග්‍රාමය ආරම්භ කළා තිනවා. ඒ අතර හිට්ලර් පරාජය කළා ජර්මන් නැට්සිවාදය ලෝකෙන් අතුගාතාන ඇමරිකාව, එංගලන්තේ, රුසියාව මෙන්න මේ වගේ මිත්‍ර ජාතීන්ට අවුරුදු 6ක් හිට්ලර් එක්ක සටන් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ කාලයේදී හිට්ලර් විසින් වද කඳවුරු පිහිටවා අහිංසක යුදෙව්වන් හා රුසියානුවන් ලක්ෂ ගණනින් ඝාතනය කළා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ අතර වැදගත් වෙනවා මෙන්න මේ වද කඳවුරු වලට අවුට්ස්විච්, බර්ග්, බෙල්සන්, ඊළඟට බෙල්ෂෙක්, සොමිබෝර් මෙන්න මේ වගේ වද කඳවුරු වලට ඔන්න තමයි ගාල් කළා මේ යුදෙව්වන් රුසියානුවන් ලක්ෂ ගණනින් ඝාතනය කළා තියෙන්නේ. ඉතින් මෙසේ හිට්ලර් හා නැට්සිවාදී නායකයන් ගෙන ගිය ආක්‍රමණකාරී ප්‍රතිපත්තීන් හින්දා දෙවන ලෝක මහා සංග්‍රාමයේදී සමස්ත ලෝකවාසීන්ටම දුක් විඳින්න සිද්ධ වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් මුළු ලෝකයේම ප්‍රමුඛ අවධානය යුද්ධයට යොමු වීම නිසා සමස්ත ලෝකයේ සංවර්ධනයේ වසර ගණනකින් පස්සේ පසුපසට ගිහිල්ලා තිනවා කියලා සඳහන් වෙනවා. ඉතින් පළවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ සිදු වුණ විශාලතම විනාශය තමයි පුතේ මෙන්න මේ දෙවන ලෝක සංග්‍රාමය කියලා කියන්නේ. ඉතින් මේ කාලයේදී ලෝකයේ විශාල විදිහට ඔන්න විනාශයකට ගිහිල්ලා තියෙනවා. ඊළඟට දෙවනි කාරණේ විදිහට ගන්නේ පුතේ අපි ඉතාලියේ මුසෝලිනීගේ ක්‍රියාකලාපය. එහෙනම් පළවන ලෝක යුද්ධයේදී ඉතාලිය ජයග්‍රහී පිලේ තමයි හිටියේ. හැබැයි ටික කාලයක් යනකොට යුද්ධයෙන් පස්සේ ඇති කරගත්ත සාම ගිවිසුම් එරටට වාසි සහගත වෙලා නැහැ. ඒ කියන්නේ ඉතාලිය මගදී අනිත් අයත් එක්ක එකතු වුණා. ඉතින් පළවෙනි ලෝක යුද්ධයේදී ඉතාලිය ජයග්‍රහී පිලේ හිටියා. ඒ කියන්නේ පසු කාලීනව තමයි සම්බන්ධ වුනේ. හැබැයි මේගොල්ලන්ට සාම ගිවිසුමෙන් වාසි වුණේ නැහැ. ඉතින් මෙන්න මේ ගිවිසුම මගින් එරට අපේක්ෂා කළ තරම් යටත් විජිත ලබා ගන්න ඉතාලියට හැකියාව ලැබුණේ නැහැ. ඒකින් දා ඉතාලිය තුල යුද්ධයෙන් පස්සේ විරැකියාව, ආහාර හිඟය මෙන්න මේ වගේ ආර්ථික ගැටලු රැසක් පැන නැගිලා තියෙනවා. ඒ වගේම තමයි රට තුල කම්කරු ප්‍රශ්න උග්‍ර වෙලා වැඩ වර්ජන රැල්ලක් පැතිරිලා තියෙනවා. ඉතින් ඉතාලියේ පැවති මෙන්න මේ අස්ථාවර තත්ත්වයෙන් ප්‍රයෝජනය ගත්ත බෙනිටෝ මුසෝලිනි වර්ෂ 1922 දී පැසිස්ට්වාදී දේශපාලන පක්ෂය හරහා ඉතාලියේ දේශපාලන බලය අල්ලගෙන තියෙනවා. ඉතින් මුසෝලිනිගේ දේශපාලන ක්‍රමය හඳුන්වනවා පුතේ පැසිස්ට්වාදය කියලා. පැසිස්ට්වාදය කියලා හඳුන්වනවා. ඉතින් පැසිස්ට්වාදය කියලා කියන්නේ හිට්ලර්ගේ නාසිවාදය වගේම තනිපක්ෂීය ඒකාධිපති පාලන ක්‍රමයක්. ඉතින් ඉතාලියේ බලය ලබාගත් මුසෝලිනි කළු කමිස හමුදාව කියන සන්නද්ධ බටයන් යොදාගෙන පැසිස්ට්වාදයට එරෙහි පිරිස් විනාශ කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි ඒකාධිපති පාලනය මගින් මුසෝලිනි ඉතාලියේ ආර්ථිකයේ ඔන්න තරමක් ශක්තිමත් කරලා තියෙනවා. හැබැයි 1929 වර්ෂයේදී ලෝක ආර්ථික පරිහානියේ අනිසි බලපෑම ඉදිරියේ මෙන්න මෙයාගේ ප්‍රයත්න අසාර්ථක වෙලා තියෙනවා. ඉතින් අභ්‍යන්තර දේශපාලන බලය හැම අංශයකින්ම Taman අතට ගොනු කරගත්ත මුසෝලිනි මොකද කරේ? ඊට පස්සේ ඉතාලි බලය විදේශීය වශයෙන් පතුරවන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් ජර්මනිය වගේම ඉතාලියත් එක්සත් රටක් බවට පත් වෙලා තින්නේ 1870 වර්ෂයේ. ඉතින් ඒ වෙනකොට ලෝකයේ බොහෝ සාරවත් ප්‍රදේශ සෙසු යුරෝපා ජාතීන් අල්ලගෙන තිබිලා තිනවා. ඉතින් ඒකෙහිඳ ඉතාලිය යටත් විජිත පිහිටවීමට යනකොට යුරෝපා රටවල් අතර ගැටුම් ඇති විය හැකි පසුබිමක් තමයි නිර්මාණය වෙලා තින්නේ. ඉතින් ඉතාලියේ මුසෝලිනි මොකද කරේ 1936 වර්ෂයේදී අප්‍රිකාවේ ඇබිසීනියාව නැත්නම් අපි කියනවා පුතේ වර්තමානයේ ඉතියෝපියාව කියලා මෙන්න මේ ඇබිසීනියාව ආක්‍රමණය කළා එක අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ හිට්ලත් එක්කත් එකතු වෙලා මුසෝලිනි පැසිස්ට් බලය තවදුරටත් ව්‍යාප්ත කර ගැනීමේ අරමුණින් ඔන්න දෙවන ලෝක සංග්‍රාමයට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් එහිදී නැත්සිවාදී හා පැසිස්ට්වාදී බල කඳවුර එංගලන්තයේ රුසියාව ඇමරිකාව ප්‍රමුඛ රටවලට එරෙහිව සටන් වැදුනා. ඉතින් ලෝක සංග්‍රාමය අවසානයේ අවධියේදී අත්අඩංගුවට පත් වූ මෙන්න මේ මුසෝලිනි ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට අනිත් කාරණේ තමයි පුතේ ජපානයේ ක්‍රියාකලාපය. ඉතින් 19 වන සියවස අගභාගයේ වෙනකොට ආසියාවේ රටවල් අතරින් ජපානයේ දියුණු රටක් විදිහට ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ රට ආර්ථික කටයුතු පවත්වාගෙන යනකොට නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගන්නට වගේම සකීය නිෂ්පාදන අලෙවි කිරීම සඳහා වෙළඳ පොළවල් හොයා ගැනීමේ අවශ්‍යතාවයක් මතුණා. පුතේ ජපානය කියලා කියන්නේ ස්වභාවික සම්පත් අඩු රටක්. එහෙනම් ස්වභාවික සම්පත් ඒගොල්ල භාණ්ඩ නිෂ්පාදනය කරන්ඩ ස්වභාවික සම්පත් තම අවශ්‍ය කරන අමුද්‍රව්‍ය වෙන රටවල් වලින් තමයි ගෙන්නන්නේ. ඉතින් ඒක නිසා ඔන්න ජපානයටත් ඒ රටවල් වලින් අමුද්‍රව්‍ය ලබා ගන්න ඔන්න අවශ්‍යතාවයක් මතුවලා තිනවා. ඒ විතරක් නෙමේ ජපානයේ නිෂ්පාදනය කරන දේවල් අලෙවි කරන්නත් වෙනද පොලක් ඔන්න ඕනි වෙලා තියෙනවා. ඒ වුණාට ඒ වෙනකොට ආසියාවේ බොහෝ ප්‍රදේශ යුරෝපා ජාතීන්ගේ යටත් විජිත බවට පත් වෙලා තිබිලා තියෙනවා. ඉතින් ඒක නිසා ජපානයේ ඉහතකී ආර්ථික අවශ්‍යතා ඉටු කර ගන්නකොට නැත්තම් ආසියාවේ ජපන් අධිරාජ්‍යයක් ගොඩනගනකොට අනිවාර්යයෙන්ම යුරෝප රටවල් එක්ක ගැටුම් ඇතිවීමේ පසුබිමක් තමයි නිර්මාණය වෙලා තිබ්බේ. ඉතින් 1934 වර්ෂයේදී ජපානය මොකද කරේ? උතුරු චීනයේ මැන්චූරියාව ආක්‍රමණය කළා. ඒක යටත් කරගෙන තියෙනවා. ඉතින් ජපානයේ ඔන්න ආක්‍රමණිකකාරී පිළිවෙත ජාතීන්ගේ සංගමයේ සාකච්ඡාවට භාජනය වෙලා තියෙනවා. හැබැයි එකී ආක්‍රමණය පිළිබඳ ජාතීන්ගේ සංගමයේ ඉදිරියේ ජපානය වැරදි කරු බවටත් පත් වුණා. ඉතින් ඒ අවස්ථාවේදී ජාතීන්ගේ සංගමෙන් ඉවත් වෙලා තිනවා ජපානය. ඊට පස්සේ මොකද කරේ? චීනයේ තවත් වැදගත් වරායන් හා නගර කිහිපයක් අල්ලගෙන තමන්ගේ ආක්‍රමණිකාරී පිළිවෙත දිගටම පවත්වාගෙන ගිහිල්ලා තිනවා. ඉතින් හිට්ලර්ගේ හා මුසෝලිනීගේ කටයුතු යුරෝපයට මුලදී බලපෑවා වගේම මෙන්න මේ ජපානයේ ක්‍රියාකලාපය මුළුමහත් ආසියාව කෙරෙහිම බලපාලා තිනවා. ඉතින් මේක හින්දා දෙවන ලෝක යුද්ධය ඇරඹෙන අවධිය වෙනකොට ජපානය ආසියානු රටවල ආක්‍රමණිකයා බවට පත් වෙලා තිනවා. ඉතින් මෙන්න මේ වගේ යුද ගිනිදැල් ඔන්න ආසියාවට පැමිණීම ඉක්මන් වෙන්න ජපානයේ ක්‍රියාකාරීත්වය බලපාලා තියෙනවා. ඊළඟට අනිත් එක තමයි පුතේ ජාතීන්ගේ සංගමයේ දුර්වලතා. මේ ජාතීන්ගේ සංගමයේ පිහිටුවීමේ මූලිකම අරමුණ වෙන්නේ ලෝක සාමය ආරක්ෂා කර ගැනීමයි, යලි යුද්ධයක් ඇතිවීම වළක්ව ගන්න එකයි කියලා ජාතීන්ගේ සංගමයේ අරමුණක් විදිහට අපි කලින් කතා කරලා තියෙනවා. එහෙත් යුද්ධයක් වළක්වා ගැනීම පිණිස අවශ්‍ය බලය හෝ ශක්තිය එම සංගමයට තිබ්බේ නැහැ. ඒ කියන්නේ පුතේ හොඳ සාමසාධක හමුදාවක් මේ ජාතීන්ගේ සංගමයට හිටියේ නැහැ. ඉතින් ලෝක සාමය ආරක්ෂා කිරීම සඳහා සාමූහිකව පිහිටුවාගත් ජාතීන්ගේ සංගමය එම කාර්ය කිරීමට අසවත් වීමෙහිඳා විවිධ රටවල් මිත්‍ර ගිවිසුම් වලට එළඹිලා තිනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට බලවත් ජාතීන් තම කණ්ඩායමේ ආරක්ෂාව සඳහා ආයුධ සන්නද්ධ වීමට පටන් අරගෙන තිනවා. ඉතින් මෙසේ විවිධ රටවලට බෙදී ආයුධ සන්නද්ධ වීම මගින් යුද්ධය සඳහා ඔන්න පසුබිමක් නිර්මාණය කරා. ඉතින් මෙන්න මේ ඊළඟට අපි කතා කරමු පුතේ දෙවන ලෝක යුද්ධයේ පාර්ශ්වකරුවන් කවුද කියලා. ඉතින් දෙවන ලෝක යුද්ධයේ අවධියේ පාර්ශ්වකරුවන් ඔන්න දෙගොල්ලක් ඉන්නවා. ඒ තමයි මිත්‍ර බලවතුන් හා අක්ෂ බලවතුන් කියලා. මිත්‍ර බලවතුන් අතරට ගැනෙනවා පුතේ ඇමරික එක්සත් ජනපදයයි ප්‍රංශය, බ්‍රිතාන්‍ය, රුසියාව. මේගොල්ලෝ මිත්‍ර බලවතුන්. ඊළඟට අක්ෂ බලවතුන් විදිහට අපි තමයි ගන්නෙ ජර්මනිය, ඉතාලිය, ජපානය. මෙන්න මේ රටවල් තුන. ජර්මනිය, ඉතාලිය, ජපානය. ඉතින් මෙන්න මේ විදිහට අපි මිත්‍ර බලවතුන් හා අක්ෂ බලවතුන් විදිහට මේ ඔන්න පිල් දෙකකට බෙදිලා තිනවා. ඉතින් ජර්මනිය හා ඉතාලිය කියන යුරෝපීය රටවල් දෙක වර්ෂ 1937 ජපානයත් එක්ක රහසිගත ගිවිසුමකට එළඹිලා තිනවා. ඉතින් ඒකෙදි රටවල් තුනේම අගනගරවල නම් අනුව මේ පිරිස බර්ලින්, රෝම, ටෝකියෝ අක්ෂය නමින් හඳුන්වලා තිනවා. ඊට පස්සේ මේ රටවල් තුන හඳුන්වනඳ අක්ෂ බලවතුන් කියන පදේ භාවිතා කළා තියෙනවා. ඉතින් දෙවන ලෝක යුද්ධයේ ඊළඟට අපි බලමු පුතේ මේක කොහොමද ව්‍යාප්ත වෙන්නේ කියලා. ජර්මනියේ හිට්ලර් ඔන්න 1939 වර්ෂයේ සැප්තැම්බර් පළවෙනි දින තමයි පෝලන්තය ආක්‍රමණය කරන්නේ. හොඳේ 1939 හිට්ලර් මොකද කරන්නේ? සැප්තැම්බර් පළවෙනිදා පෝලන්තය ආක්‍රමණය කරනවා. මෙන්න මේ ආක්‍රමණයත් එක්ක තමයි දෙවන ලෝක සංග්‍රාමය ආරම්භ වෙන්නේ. ඉතින් පෝලන්තය ආරක්ෂා කරන්න ගිවිසගෙන හිටපු බ්‍රිතාන්‍යයි ප්‍රංශයයි ජර්මනියට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරලා දෙවන ලෝක මහා සංග්‍රාමයට අවතීර්ණ වෙනවා. ඉතින් ජර්මනිය සති 4ක් ඇතුළත පෝලන්තය පරාජයට පත් කළා තියෙනවා. සිය රණකාමී පිළිවෙත ඉදිරියට ගෙන යමින් හිට්ලර් විසින් ඔන්න නෝර්වේ, ඩෙන්මාර්කය, ඕලන්දය, බෙල්ජියම මෙන්න මේ වගේ රටවල් අල්ලගෙන තියෙනවා. ඊළඟට 1940 ජූනි මාසයේදී ප්‍රංශයට පහර දීලා හිට්ලර් එහි අගනුවරු පැරිසිය අල්ලගත්තා. එහෙනම් 1940 වර්ෂයේදී ජූනි මාසයේදී තමයි ඔන්න ප්‍රංශයට පහර දීලා හිට්ලර් පැරිසිය කියන අගනගරය අල්ලගෙන තියෙන්නේ. ඉතින් ජර්මන් සේනා පැරිසියට ඇතුළු වීමත් එක්කම මුසෝලිනීද යුද්ධයට සම්බන්ධ වෙමින් ඉතාලි දේශ සීමා දෙසින් සිය සේනා ප්‍රංශයේ විවිධ ප්‍රදේශ ආක්‍රමණය කිරීම සඳහා මෙහෙයවලා තියෙනවා. ඉතින් මෙසේ ජර්මන්, ඉතාලි හමුදා ප්‍රංශයේ යටත් කිරීමෙන් පස්සේ ඇති කරගත් ගිවිසුම අනුව ප්‍රංශය ජර්මනියට යටතට පත් වෙලා තිනවා. ඔන්න ඔය විදිහට පුතේ ඔන්න ජර්මනිය දැන් ප්‍රංශයත් යටත් කරගෙන තිනවා. ඉතින් ප්‍රංශයේ පරාජය බ්‍රිතාන්‍යයට එල්ල කරපු බලවත් පහරක් විදිහට තමයි සලකලා තියෙන්නේ. ඒ පුතේ ඒ වෙනකොට බ්‍රිතාන්‍ය අගමැති ඉඳලා තියෙන්නේ වින්ස්ටන් චර්චිල් කියන පුද්ගලයා. ඉතින් මෙන්න මේ වින්ස්ටන් චර්චිල් ඉදිරියේ ඇතිවිය හැකි අන්තරායන්ට මුහුණ දීම සඳහා උපක්‍රමශීලීව කටයුතු කිරීමේ වැදගත්කම වටහාගෙන තිනවා. ඉතින් මෙතුමා චතුර කතිකේ, ඒ වගේම දක්ෂ නායකේ. ඒක නිසා මේ චර්චිල්ට පුළුවන් වුණා මුළු මහත් බ්‍රිතාන්‍ය ජනතාවම නැට්සි විරෝධී සටනට පෙළඹවීමට. ඒ වගේම තමයි ඔහු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් කැනඩාව, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ලංකාව මෙන්න මේ රටවල් සියල්ලම සහභාගී කරගෙන ජර්මනියට විරුද්ධව යුද පෙරමුණක් ගොඩනගාගෙන තියෙනවා. මොකද මේ වෙනකොට බ්‍රිතාන්‍යයට තමයි ලෝකේ වැඩිම යටත් විජිත ප්‍රමාණයක් තිබෙන්නේ. ඉතින් මේ යටත් විජිත සියල්ලක්ම ඔන්න දෙවන ලෝක සංග්‍රාමයට එකතු කර ගන්නවා. ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදයට බ්‍රිතාන්‍යයට විශාල සහයක් ලැබිලා තියෙනවා. ඊළඟට අපි බලමු ඇමරිකා එක්සත් ජනපදය කොහොමද මේ යුද්ධයට සම්බන්ධ වෙන්නේ කියලා. ජර්මනිය හා ඉතාලිය යුරෝප රටවල් අත්පත් කර ගනිමින් ඉන්න කාලයේදී ජපානය ආසියාවේ අධිරාජ්‍යයක් ගොඩනංවා ගැනීමට ආක්‍රමණ ඔන්න ආරම්භ කිරීම පිළිබඳ අපි කලින් කතා කරා. ඉතින් ඒකෙදී පෙරදිග යටත් විජිත වැඩි වශයෙන්ම තිබ්බේ බ්‍රිතාන්‍යයට. ඊළඟට ප්‍රංශය, ඇමරිකා එක්සත් ජනපදය ආදී රටවල් එක්ක ජපානයටත් ගැටෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ සටන්වලදී පර්ල් වරායේ හමුදා කඳවුර ජපානයට ප්‍රධාන වශයෙන් බාධාවක් වෙලා තියෙනවා. ඒක නිසා 1941 වර්ෂයේ නොවැම්බර් 7 දින ජපානයේ පර්ල් වරායේ ඇමරිකානු නාවික කඳවුරට බෝම්බ හෙල්ල විනාශ කරලා දාලා තියෙනවා. ඉතින් මෙන්න මේ සිදුවීම මත තමයි ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඒ වෙනකොට ඉන්නේ පුතේ ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් කියන පුද්ගලයා. හොඳේ ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් ජපානයට විරුද්ධව යුද ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ අනුව ජපානය හා එකතු වෙලා හිටපු ජර්මනියයි ඉතාලියයි මොකද කරේ? ඇමරිකාවට විරුද්ධ යුද ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ අනුව 1941 වර්ෂයේ අවසානයේ වන තෙක්ම යුරෝපයට විතරක් සීමා වෙලා තිබ්බ යුද්ධය ඔන්න ලෝක මහා සංග්‍රාමයක් බවට පත් වෙනවා. ඊළඟට ජර්මනියේ ඊළඟ ඉලක්කය වුණේ බ්‍රිතාන්‍ය. ඔන්න දැන් ජර්මනිය ප්‍රංශයත් අල්ලගත්තා. ඊළඟ ඉලක්කය තමයි බ්‍රිතාන්‍ය. ඉතින් හිට්ලර් මොකද කරේ? ගුවන් හමුදාව මගින් බ්‍රිතාන්‍ය ආක්‍රමණය කරන්න තීරණය කළා තියෙනවා ගුවනින්. ඊට පස්සේ ජර්මන් ගුවන් හමුදාව බ්‍රිතාන්‍ය ගුවන් තොටුපළට වලටයි නගරවලටයි බෝම්බ දාන්න කටයුතු කළා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි බ්‍රිතාන්‍යටත් ප්‍රබල නාවික හා ගුවන් බලයක් තිබ්බා. ඉතින් බ්‍රිතාන්‍යද එන්නේ ශක්තිය යොදාගෙන සතුරු ගුවන් යානා විනාශ කිරීම සඳහා ප්‍රහාරක ගුවන් යානා යොදවන්න කටයුතු කළා තියෙනවා. ඉතින් 1940 සැප්තැම්බර් මාසයේ 14 වන දින දෙපාර්ශවය අතර ඉතා දරුණු ගුවන් සටන් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒකෙදි බ්‍රිතාන්‍ය ගුවන් හමුදා විසින් ජර්මන් ගුවන් යානා 56ක් විතර බිම හෙළලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් Taman හිතුවට වඩා බ්‍රිතාන්‍ය යුද ශක්තිය බොහෝ ඉදිරියෙන් සිටින බවත් එහි ප්‍රබල කාර්යශූරත්වයක් වටහා ගත හිට්ලර් මොකද කරේ? බ්‍රිතාන්‍යට පහර දෙන එක නවත්වුවා. ඊට පස්සේ බලමු බ්‍රිතාන්‍යයට පහර දීම නවත්තලා හිට්ලර් මොකද කරේ කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? ජර්මනිය රුසියාව ආක්‍රමණය කරන්න යනවා. ඊට පස්සේ හිට්ලර් විසින් කිසිදු පැහැදිලි හේතුවක් නොදක්වලා රුසියාව ආක්‍රමණය කරලා තියෙනවා. ඉතින් අපහසුතාවයකින් තොරව රුසියාව අල්ලගන්න පුළුවන් ඇතැයි මේ හිට්ලර් කල්පනා කරලා තියෙනවා. ඉතින් ප්‍රංශ මහා අධිරාජ්‍ය වූ නැපෝලියන් බොනපාට් මීට අවුරුදු කීපයකට පෙර රුසියාව ආක්‍රමණය කළ අන්ත පරාජයක් ලැබලා දසදහස් ගණන් තුවාල කරවනුත් එක්ක පසුබැස ගියා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඊට පස්සේ කියන්නේ නැපෝලියන් බොනපාට්ට පස්සේ අවුරුදු 125කට පස්සේ තමයි ඔන්න දැන් හිට්ලර් රුසියාව ආක්‍රමණය කරන්න යන්නේ. හැබැයි රුසියාව ආක්‍රමණය කරත් හිට්ලර්ටත් ඔන්න පරාජයට පැමිණෙන්න හේතු වෙලා තියෙනවා. ඉතින් සෝවියට් හමුදාව මොකද කරලා තියෙන්නේ කියලා බලමු අපි. සෝවියට් හමුදාව කල්තියාම ජර්මනියත් එක්ක මේ වගේ සටනකට සූදානම් වෙලා ඉඳලා තියෙනවා. දන්නවා රුසියාව දන්නවා දැන් ජර්මනිය අපිටත් පහර දෙනවා කියලා. ඒක නිසා රුසියාව මොකද කරේ? කල්තියාම එහෙනම් මේ වගේ සටනකට සූදානම් වුණා. ඒක නිසා එහිදී සතුරා මුලා කිරීමට අවශ්‍ය සියලු උපායන් යොදවලා තිනවා. ඊළඟට දැඩි ශීතීර්තුවේ එළඹෙන තෙක් ජර්මන් හමුදාව ඔන්න රඳවා තබා ගන්න රුසියාව අනුගමනය කළා තියෙන අන්න එක උපායයි. ඉතින් එදා නැපෝලියන් හමුදාවත් ශීතීර්තුවේදී මුහුණ දුන්න ඉරණමටම මෙන්න මේ නාසි හමුදාව නැත්නම් නාට්සි හමුදාවටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ජර්මන් හමුදාව දිග ශීත ඍතුවකට සූදානම් වෙලා හිටියේ නැහැ. ඉතින් ඒක නිසා අධික ශීතල ආහාර හිඟය ලෙඩ රෝග ආදී අති විශාල වශයෙන් ජර්මන් හමුදාව මිය යන්න හේතු වෙලා තියෙනවා. ඉතින් උපායශීලීව තමන්ගේ හමුදා පසුපසට ගණ්ඩ තරම් විචක්ෂණ භාවයක් හිට්ලර්ට තිබිලා නැහැ. රුසියන් භූමියේදී තම හමුදා මුහුණ දී ඇති සැබෑ දුෂ්කරතාවය පිළිබඳ අනවබෝධයෙන් පසු වුණ හිට්ලර් සිය හමුදා ඉදිරියටම මෙහෙවන්න අණ දීලා තිනවා. ඉතින් ඒකෙදී ජර්මන් හමුදා දරුණු පරාජයට ලක්කරන්න රුසියානු රතු හමුදාවට හැකියාව ලැබිලා තියෙනවා. ඔන්න ඊට පස්සේ අපි බලමු පුතේ ජර්මනිය කොහොමද යටත් වුණේ කියලා. රුසියාව සටන ඉදිරියටම ගෙන යමින් නැගෙනහිර යුරෝපයේ නැට්සි පාලනය යටතේ පැවති ප්‍රදේශ මුදාගෙන ජර්මනිය දෙසට ඇවිල්ලා තිනවා. ඉතින් ඒ අතරතුරම ප්‍රංශයයි ඇමරිකානු සේනා බටහිර දෙසින් ප්‍රහාර එල්ල කළා තිනවා. ඉතින් 1945 වර්ෂයේ මාර්තු මාසයේ වෙනකොට ජර්මනියට පැමිණි මිත්‍ර සේනා මැයි මාසයේ වෙනකොට බර්ලින් නුවරට ළඟා වෙලා තිනවා. ඉතින් ඔන්න ජර්මනිය අගනුවර තමයි පුතේ බර්ලින්. ඔන්න බර්ලින් නුවරට ඇවිල්ලා තිනවා. ඉතින් පරාජය අත ළඟ බව අවබෝධ කරගත්ත හිට්ලර් ඇතුළු ඔහුගේ අණදෙන නිලධාරීන් මොකද කරගෙන තින්නේ? රාශියක්ම සිය දිවි නසාගෙන තියෙනවා. ඉතින් ඒ අනුව 1945 මැයි මාසයේදී ඔන්න ජර්මනිය කොන්දේසි විරහිතව යටත් වෙලා තිනවා. ඔන්න ජර්මනිය යටත් වුණ විදිය. ඊළඟට බලමු පුතේ අපි ජපානය කොහොමද යටත් වෙන්නේ කියලා. ජපානයේ සිය යුද ශක්තිය මෙහෙයවමින් සිංගප්පූරුව, මලයාසියාව, බුරුමය, හොංකොක් මෙන්න මේ වගේ බ්‍රිතාන්‍ය යටත් විජිත අල්ලගෙන තිනවා. ඊට පස්සේ බෝනියෝ, ජාවා, සුමාත්‍රා, පිලිපීනේ මෙන්න මේ වගේ රටවලුත් අල්ලගෙන තිනවා. ඉතින් මෙලෙස 1942 වර්ෂයේ වෙනකොට ලංකාව හා ඉන්දියාව හැර මුළු දකුණු සහ අග්නිදිග ආසියාවම ජපානයට යටත් වුණා කියලා පෙනෙන්නට තිබිලා තියෙනවා. ඉතින් 1942 වර්ෂයේ අප්‍රේල් 5 වෙනිදා කොළඹටයි අප්‍රේල් 7 ත්‍රිකුණාමලයටයි ජපානය විසින් බෝම්බ හෙළලා තියෙනවා. ඉතින් මේ නිසා ජපන් හමුදාව ශ්‍රී ලංකාව ආක්‍රමණය කරනු ඇතැයි හිතපු බ්‍රිතාන්‍යයන් මොකද කරේ? තමන්ගේ සේනාංක කිහිපයක්ම අපේ ලංකාවේ ස්ථානගත කරලා තියෙනවා. ඒ වුණාට දෙපාර්ශ්වය අතර කිසිදු ගැටුමක් ලංකාව තුල නම් සිද්ධ වෙලා නැහැ. ඉතින් ජපානය හා මිත්‍රපාක්ෂික හමුදා අතර දරුණු සටන් ඇති වුණා. ඒ අතරේ ඒ සටන් වලින් ජපානය පරාජයට පත් වෙනවා. ඉතින් ජපානය පත් වෙමින් හිටපු සිටි ජපානයට මිත්‍රපක්ෂය විසින් කරන ලද අවසන් නිවේදනයත් ප්‍රතික්ෂේප කිරීම හින්දා 1945 වර්ෂයේ අගෝස්තු 6 වෙනිදා හිරෝෂිමාවටයි අගෝස්තු 9 වෙනිදා නාගසාකි කියන නගරවලට ඇමරිකා එක්සත් ජනපදයේ විසින් පරමාණු බෝම්බ හෙළලා තියෙනවා. ඉතින් තප්පර කීපයක් තුලම නගර දෙක විනාශ වෙලා තිනවා. ඒ අතර ලක්ෂයකට අධික පිරිසක් මිය ගිහිල්ලා තිනවා. ඊට වඩා විශාල පිරිසක් තුවාල ලැබිලා තිනවා. ඉතින් විකීරණ බලපෑම් හින්දා බොහෝ පිරිසක් පරම්පරාගත රෝගීන් බවට පත් වෙලා තිනවා. ඉතින් මෙන්න මේ දරුණු විනාශය දැක්ක ජපානයේ ඒ වෙනකොට හිටපු අධිරාජ්‍ය, ඒ කියන්නේ පුතේ හිරෝහිතෝ අධිරාජ්‍ය, මොකද කරේ? 1945 වර්ෂයේ අගෝස්තු 14 වෙනි දින කොන්දේසි විරහිතව යටත් වෙන්න එකඟ වෙලා තිනවා. ඒ එක්කම ඔන්න දෙවන ලෝක මහා සංග්‍රාමය නිමාවට පත් වෙනවා. දේ 1945 අගෝස්තු 14 දින තමයි ඔන්න ජපානය යටත් වෙන්නේ. ඒ එක්කම එනම් දෙවන ලෝක මහා සංග්‍රාමයේ නිමාවට පත් වෙනවා. ඉතින් ඔන්න ඒ විදිහට දෙවන ලෝක සංග්‍රාමය ක්‍රියාත්මක වෙනවා. ඊළඟට අපි බලමු පුතේ දෙවන ලෝක මහා සංග්‍රාමයේ ප්‍රතිඵල මොනවාද කියලා. දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් ජර්මනිය, ඉතාලිය හා ජපානය අයත් වූ අක්ෂපිල පරාජයට පත් වෙනවා. ඉතින් ඒ යුද්ධය ලෝක ඉතිහාසයේ මෙතෙක් ඇති වුණ බිහිසුණුම සංග්‍රාමයේ විදිහට තමයි අපි කතා කරන්නේ. ඉතින් මේ සංග්‍රාමයේ සමයේදී මිනිස් ජීවිත මිලියන 50කට වඩා විනාශ වුණා කියලා සඳහන් වෙනවා. ඒ වගේම තමයි පුතේ දීපලහා ධන විනාශය ගණනය කරන්නවත් බැහැ. ඊළඟට අනිත් කාරණේ තමයි පුතේ යුදෙව්වන් ඝාතනය කිරීමේ මෙන්න මේ හිට්ලර්ගේ වැඩපිළිවෙල අනුව ජර්මනිය, පෝලන්තය, හංගේරියාව වගේ ජර්මන් බලය පැතිරුණු රටවල යුදෙව්වන් මිලියන ගණනක් නැත්සි හමුදා විසින් වද කඳුරු වලට ගාල් කරලා මරා දාලා තියෙනවා. ඊළඟ අනිත් කාරණේ තමයි පුතේ පරමාණු බෝම්බය යුද අවියක් විදිහට භාවිත කරලා තියෙනවා. ඉතින් ඒකෙන් ඇති වුණ බිහිසුණු විනාශයෙන් පරාජයට පත් වුණ අය විතරක් නෙමෙයි ජය ලැබුවොත් මහත් කම්පණයට පත් වෙලා තියෙනවා. ඉතින් පරමාණු බෝම්බ හෙලීමෙන් ඒ අවස්ථාවේ විශාල ජීවිත ප්‍රමාණයක් විනාශ වුණා විතරක් නෙමෙයි ඒකේ භයානක ප්‍රතිඵල අනාගත පරම්පරාවටත් ඔන්න අනාගත පරම්පරාව කෙරෙහිත් ඇති වෙලා තියෙනවා. ඉතින් මෙතෙක් ලෝක බලවතුන් විදිහට හිටපු ප්‍රංශයටයි බ්‍රිතාන්‍යයටයි ඒ ස්ථාන අහිමි වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ අධිරාජ්‍යවාදී සංකල්ප බිඳ වැටලා තියෙනවා. ඉතින් ඒක හින්දා බ්‍රිතාන්‍ය හා ප්‍රංශයට තිබ්බ ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුචීනය මේ ඇතුළු යටත් විජිත රැසකට නිදහස ලැබෙනවා. පුතේ එහෙනම් ප්‍රතිඵලයක් තමයි පුතේ අපි වගේ යටත් විජිත වලට නිදහස ලැබිලා තියෙනවා දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ. ඊළඟ කාරණේ තමයි පුතේ විනාශයට පත් වූ යුරෝපයේ පරාජිත රටවල් නගා සිටීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ඉදිරිපත් වෙනවා. ඉතින් මෙන්න මේ ආධාර වැඩිපිළිවෙල එවක ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ධූරයේ දැරුවේ ජෝන් මාෂල්. මෙන්න මේ ජෝන් මාෂල්ගේ නමින් මාෂල් සැලැස්ම විදිහට හඳුන්වනවා. ඊළඟ කාරණේ තමයි පුතේ ලෝක මහා සංග්‍රාමයෙන් පස්සේ ඇමරිකා එක්සත් ජනපදය හා සෝවියට් රුසියාව ලෝක බලවතුන් විදිහට නැගී ඉඳලා තියෙනවා. ඉතින් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයා බවට පත් වෙනවා. ඒ වගේම සෝවියට් රුසියාව සමාජවාදී ආරක්ෂකයා බවට පත් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ බලවතුන් දෙදෙනා මුල් කරගෙන ලෝකයේ තවත් රටවල් රැසක් මෙන්න මේ බල කඳවුරු දෙකකට බෙදුණා. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ රටවල් ධනවාදී කඳවුර විදිහට හඳුන්වනවා. සෝවියට් රුසියාව ප්‍රමුඛ රටවල් සමාජවාදී කඳවුර විදිහට හඳුන්වනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵල අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකයේ බල කඳවුරු දෙකකට බෙදී අවි ආයුධ භාවිත කරන්නේ නැතිව තමන්ගේ කඳුර ජයග්‍රාහී කර ගැනීම සඳහා විවිධ උපක්‍රම යොදාගෙන සටන් ගෙන ගිහිල්ලා තිනවා. ඉතින් ඒක අපි හඳුන්වනවා පුතේ සීතල යුද්ධය, නැත්නම් කියනවා නිරවි යුද්ධයේ විදිහට. ඉතින් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ දශක 4ක් පමණ යනතුරු මෙන්න මේක තිබිලා තිනවා. ඉතින් ඒ සඳහා ඒගොල්ලෝ භාවිතා කළා තිනවා ප්‍රධානම උපක්‍රම කීපයක්. එකක් තමයි පුතේ රහස් ඔත්තු සේවය යොදා ගැනීම. විශේෂයෙන් ඇමරිකාව CIA කියන රහස් ඔත්තු සේවය යොදාගෙන තිනවා. ඊළඟට රුසියාව KGB කියන ඔත්තු සේවය. ඊළඟට පුතේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඊශ්‍රායලය. ඊශ්‍රායලයට තියෙනවා මොසාඩ් සංවිධානය කියලා ඔන්න ඔත්තු සේවයක්. ඉතින් මෙන්න මේ වගේ ඔත්තු සේවා තමයි මේගොල්ලෝ මේ සීතල යුද්ධයේදී පාවිච්චි කරලා තියෙන්නේ. ඊළඟට අනිත් එක තමයි මේගොල්ලෝ සංවිධාන පිහිටුව ගත්තා. ඔය නුඹදි ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, පොදු රාජ්‍ය මණ්ඩලයේ ඔන්න ඔය කාලයේ ඇතිවන ඔය සංවිධාන. ඊළඟට විවිධ ආධාර වැඩපිළිවෙළවල් දියත් කරලා තියෙනවා. ඒ කියන්නේ ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කැමති නම් ඒ රටවල් වලට ඒගොල්ලෝ ආධාර දීලා තියෙනවා. සෝවියට් රුසියාව කරලා තියෙන්නේ මොකද? සමාජවාදී රටවල් වලට ඒගොල්ලෝ රටවල් ගොඩනගන්න ආධාර දීලා තිනවා. ඉතින් ඔන්න ඔය වගේ ආධාර වැඩපිළිවෙළවල් දියත් කළා තියෙනවා. ඉතින් දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පස්සේ ආසියා, අප්‍රිකා රටවලට යටත් විජිත තත්ත්වයෙන් මිදී ස්වාධීනත්වය ලබා ගැනීමට අවස්ථාව ලැබුණා. ඉතින් ඒ රටවලට සමාජ ආර්ථික තත්ත්වය ගොඩනැගීම පිණිස ආධාර ලබා දෙන්න ඇමරිකා එක්සත් ජනපදයයි සෝවියට් රුසියාවයි ඉදිරිපත් වෙලා තිනවා. ඉතින් ඒකෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වුණේ එම රටවල් තමන්ගේ බල කඳවුර වෙතට නම්මව ගන්නද. ඉතින් එහිදී ආධාර ලබා දෙන පක්ෂයට ඍජුව හෝ වක්‍රව පක්ෂපාතී වීමට සිදුවීම මෙන්න මේ රටවල ස්වාධීනත්වයට ගැටලුවක් වෙලා තියෙනවා. ඒකෙන් දා කිසිම බල කඳවුරකට නොබැඳි කටයුතු කිරීම අරමුණු කරගෙන 1961 වර්ෂයේදී නොබෙදි ජාතීන්ගේ සමුළුව පිහිටවගෙන තිනවා. ඉතින් මෙන්න මේ නොබෙදි ජාතීන්ගේ සමුළුව පිහිටව ගන්න පුතේ හිටපු ඒ වෙනකොට ඉන්දියා අගමැති ජවහලාල් නේරුතුමා තමයි නායකත්වයේ කියන්නේ පුරෝගාමී නායකයෙක් විදිහට කටයුතු කරලා තින්නේ. ඒ වගේම පුතේ එවකට යුගොස්ලෝවියානු ජනාධිපති මාෂල් ටිටෝ කියන කෙනා ඊජිප්තු ජනාධිපති අබ්දුල් ගමාල් නසාර් කියන පුද්ගලයා. මේගොල්ලොත් ඒ සඳහා විශාල සහයක් දක්වලා තියෙනවා. ඉතින් අපි මේගොල්ලෝ විශේෂයෙන්ම කතා කරන්නේ ඊජිප්තු ජනාධිපති අබ්දුල් ගමාල් නසාර් සමාජවාදී පිළිවෙතක් අනුගමනය කරලා තිනවා කියලා. ඉතින් මෙන්න මේ විදිහට දෙවන ලෝක සංග්‍රාමයේ නිමාවටපත් වෙලා ඔන්න ඔයගේ ලෝක බලකඳවුරු දෙකක් බෙදිලා ඒ අටතේ සීතල යුද්ධයේ නිරව යුද්ධය නැත්තම් අපි කියනවා එන්නේ ආරම්භ වෙන්න ඔන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට දෙවන ලෝක යුද්ධය අවසන් වෙනවා. ඉතින් මේ දෙවන ලෝක යුද්ධයේදී පුතේ මතක තියාගන්න ඇයි මේ දෙවන ලෝක යුද්ධය ඇති වෙන්න හේතු? දෙවන ලෝක යුද්ධය කොහොමද ඇති වුනේ? ඊළඟට දෙවන ලෝක යුද්ධයේදී ප්‍රතිඵල මොනවාද? ඊට පස්සේ කොහොමද ලෝකයේ බල කඳවුරු ගොඩ නැගෙන්නේ කියන එක ඕගොල්ලෝ මතක තියාගන්න ඕන. එහෙනම් පුතේ අද මම ඕගොල්ලන්ට ඔය කතා කරපු ඔන්න දෙවන ලෝක යුද්ධය පිළිබඳ නැවත ඕගොල්ලෝ තවත් කරුණු එකතු කර ගන්න. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්.
ඉතින් ආදරණීය දුව පුතේ අද දවසේ ඌවේ ගුරු කිතරින් ඉතිහාසය පාඩම ඔබට කියලා දුන්නේ එරන්දි දිල්රුක්ෂ ගුරුමෑණියන්.